ආදරණීය දුවේ පුතේ ඔබේ අධ්‍යාපන කටයුතු වලට මහත් ශක්තියක් වෙමින් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන රජරට ගුරුගෙදර අධ්‍යාපනික පාඩම් මාලාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය හා ඒකාබද්ධව ගෙනෙනු ලබනවා. ඉතින් මෙම සත්කාරයේ උපරිම ඵල නෙලා ගැනීම ඔබ සතු වගකීමක් ලෙස අපි සලකනවා. මේ වෙලාවේ අප ඔබ වෙත ගෙනෙනු ලබන්නේ සිංහල විෂය පිළිබඳ පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කිරීම සඳහා අපි ආරාධනා කර සිටිනවා අනුරාධපුර තම්මැන්නාව වේලුසුමන මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය සුගත් නයනানন্দ මහත්මයාට, ඒ වගේම නාචදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල ආචාර්ය තිලක් ඒකනායක මහත්මයාට.
අයිබුවන් දයබර සම්මනේ, ඔබ අද සම්බන්ධ වෙලා ඉන්නේ රජරට ගුරුබෙදල රේඩියෝ ඉස්කෝලේ ගුවන්විදුලි වැඩසටහන් මාලාවත් සමග. මේ වැඩසටහන් මාලාවේ ප්‍රධානම අරමුණ දුවේ පුතේ, මේ කොවිඩ් වසංගත සමයේ නිවෙස්වලට වෙලා පාසල් අධ්‍යාපන කටයුතු වඩාල වෙලා ඉන්න අපේ රටේ දරු දැරියන්ට රේඩියෝ මාධ්‍ය භාවිතා කරමින් අධ්‍යාපන කටයුතු ලබා දීම සඳහා. ඉතින් මේ අවස්ථාවේදී මේ වැඩසටහන මේ විදිහට ඔබ වෙතට ගෙන එන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මෙහෙයවීම කටයුතු සිදු කරනවා. ඒ වගේම උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ කටයුත්තේ ප්‍රධාන දායකත්වයේ සපයනවා, මෙහෙයවීම කටයුතු සිදු කරනවා. එහි සිංහල අධ්‍යනාංශය සංවිධානයෙන් තමයි FM 107.3 රජරට සේවය ඔස්සේ රජරට සේවා රජරට ගුරු ගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහන. ඉතින් මේ වැඩසටහනේ මේ සන්ධ්‍යාවේ හෙළබස් විනිස සිංහල පාඩමක් එක්කයි ඕගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපිත් එක්ක කලින් හිටපු අසන්න දන්නවා, මේ වැඩසටහන තුළින් අපි සාහිත්‍ය සංග්‍රහයට අදාළ පාඩම් මාලාවක් තමයි සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් එහිදී 10-11 ශ්‍රේණි දරු දැරියන්ට 10 ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය සංග්‍රහය යටතේ තියෙන පළවෙනි පාඩම සතර කර්මන්ත්‍රණයේ උම්මග ජාතකයෙන් උපයාගත්තේ. මේ සතර කර්මන්ත්‍රණය පිළිබඳව අපි අදියර දෙකකින් සාකච්ඡා කළා. මේ අදියර දෙකේ තුන්වෙනි අදියරේ තමයි දවසේ මේ සන්ධ්‍යාව සිල් දනාම එකතු වෙලා ඉන්නේ දයාබරසන්නනේ. ඉතින් හෙළබස් විනිසෙන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සතර කර්මන්ත්‍රණය උම්මග ජාතකයේ ඔස්සේ ගිහිල්ලා මේ උම්මග ජාතකයේ ප්‍රධාන චරිතය, එහෙම නැත්නම් උම්මග ජාතකයේ දේශනා කිරීමේ අරමුණ විදිහට සඳහන් වෙන මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමය ප්‍රකට කිරීම. ඉතින් මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමය ප්‍රකට කිරීමේදී අපිට මේ ජාතක කතාව ඇතුලේ විවිධ අවස්ථාවල ජාතක කතාකරුවා මේ මහෞෂධ පඬිතුමාගේ චරිතය ඉස්මතු කර දක්වලා තියෙන අවස්ථා අපිට හඳුනගන්න පුළුවන්. ඉතින් මේ පාඩම ඇසුරෙන් කිසියම් ප්‍රශ්නයක් විභාගයට දරුවන්ට ලියන්න තියෙනකොට කොහොමද අපි මේ සඳහා අදාළ කරුණු විශේෂිතව තෝරගන්නේ? එතකොට උම්මග ජාතකයේ අපිට නිර්දිෂ්ට සතර කර්මන්ත්‍රණය පාඩම් කොටසේ මේ මහෞෂධ පඬිතුමාගේ චරිත ස්වභාවය කොහොමද නිරූපණය කරලා තියෙන්නේ කියන කාරණා තමයි මේ ගුවන් කාලයේ ඔස්සේ දුවේ පුතේ ඔබට අවධානය කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබේ අවධානය යොමු කරගන්න විශේෂයෙන් මා මෙතනදී මතක් කරනවා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල අධ්‍යනාංශය විසින් මේ වෙනකොට දරුවන්ගේ අතට 11 ශ්‍රේණියේ දරුවන්ට මුද්‍රණය කරලා දීලා තියෙන නිදහසේ කියවා නිදහසේ ලියමු පොත් දෙකක් තියෙනවා. ඒ පොත් දෙක නිදහසේ කියවා නිදහසේ ලියන ගමන් මේ මොහොතේදී නිදහසේ අසා නිදහසේ ලියන ආකාරයට පරිවර්තනය කරන්න තමයි අපි මේ විදිහේ වැඩසටහන් මාලාවක් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් හෙළබස් විනිසෙන් අද දවසේ අපි ඒ පොත පෙරදරිව, ඒ සාහිත්‍ය සංග්‍රහය පොත පෙරදරිව, ඒ වගේම ඒ නිර්දිෂ්ට ග්‍රන්ථයක් පෙරදරිව කතා බහ කරන්න සූදානම් වෙනවා. මේ ප්‍රශ්න පත්‍රයට ලකුණු ගැනීමට, ඒ වගේම ජීවිතාවබෝධය ලබා ගැනීමට, ඔබේ දැනුම් පතය පුළුල් කර ගැනීමට කොහොමද මේ කටයුත්ත අපි භාවිතා කරන්න කියලා. ඉතින් එහෙමනම් අදත් සුපුරුදු පරිදි මැදිරියට මගෙත් එක සම්බන්ධ වෙනවා නාචදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුතුමා තිලක් ඒකනායක මහත්මයා. එතුමාවත් ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් තිලක්.
ආයුබෝවන් සිදා.
ඉතින් එතුමන්ගේ සහයද සහිතව අපි අද දවසේ මේ කටයුත්ත ඉස්සරහට සාකච්ඡාව කරගෙන යමු. එතකොට මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමය, එතුමගේ චරිතය ඔක්මන් මේ වෙදි අපිට විවිධ අවස්ථා විවිධ ස්වරූපයන්ගෙන් ඉහළට එනවා. මීට කලින් අපි කතා කරා කේවට්ට ආචාර්ය බමුණාගේ චරිත ස්වභාවය කොහොමද රූපණය කරලා තියෙන්නේ කියලා. කේවට්ට බමුණා උපහාසාත්මකව කොහොමද ඒ චරිතය ගොඩනගලා තියෙන්නේ කියලා. ඉතින් අද දවසේ අපි සූදානම් වෙනවා මහෞෂධ පඬිතුමා කොහොමද ප්‍රඥා මහිමේ පුත කෙනෙක් බවට, වේදේන රාජ්‍ය බේරා ගන්නා එකම ගැලවුම් කරුවා බවට මේ ජාතක කතාව තුළ සාහිත්‍ය දෘෂ්ටිය තුළ අපිට හමු වෙන්නේ කියලා. ඉතින් ඒ සඳහා අපි සාකච්ඡාව ආරම්භ කරමු. හොඳයි, මේ තිලක් ඒකනායක අපේ සමෘද්ධ ගුරුතුමා, අපි එහෙනම් අපි සාකච්ඡාවට බහිමු. අපි කොහොමද කියලා පටන් ගමු මේ කෘතියේ. කොහොමද තිලක් මහෞෂධ පඬිතුමාගේ චරිතය ගොඩනගලා තියෙන්නේ?
උමග ජාතකය එනත්තම් උමන්දාව මහෞෂධ පඬිතුමාගේ කතාවයි. ඒකේ ප්‍රධානම චරිතය වෙන්නේ මහෞෂධ පඬිතුමා. ඉතින් මේ කතාවේ මේ කලින් සතියේක අපේ දුවා දරුවන්ට කේවට චරිතය පිළිබඳව විශාල කරුණාවක් අහන්න සැලැස්සුවා. අද දිනේ මම බලාපොරොත්තු වෙනවා මහෞෂධ චරිතය කොහොමද නිරූපණය කරලා තියෙන්නේ කියන කාරණය නිරූපණය කරන්න තියෙන්නේ. අපි දන්නවා මේ බෝසත්යන් වහන්සේගේ චරිතය තමයි නිරූපණය වෙන්නේ. මෙතනදී මහෞෂධ චරිතය නිරූපණය කිරීමේදී කතුවරයා ඔහු දූරදර්ශීව කටයුතු කළ අයෙක් විදිහට තමයි නිරූපණය කරන්නේ. මම මහෞෂධ චරිතයේ විවිධ කාරණා අදාළ නිදසුන් සමග පැහැදිලි කරනවා. අපේ දරුවන්ට පුළුවන් අවශ්‍ය නම් ඒවා සටහන් කරගන්නත් පුළුවන්, පද ක්‍රියා ගන්නත් පුළුවන්. පළවෙනි කාරණේ, ඔහු දූරදර්ශීව කටයුතු කළ අයෙක් විදිහට තමයි කතාව නිරූපණය වෙන්නේ. අපිට මතකයි මුල්ම අවස්ථාවේදී සතරකාමාන්තරයේ සිද්ධ වෙන අවස්ථාවේදී ගිරා පඬිතයා මෙහෙවීම. මේ අවස්ථාවේදී චූලණී ධර්මදත්ත රජුව සහ කේවට්ටයාගේ කුමන්ත්‍රණය මහෞෂධ පඬිවරයාට ගැලුම් දෙන්නේ ගිරා පඬිතයා. එතකොට මේ ගිරා පඬිතයා මෙහෙයවීමම ඔහුගේ දූරදර්ශී බවට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මේ අවස්ථාව සඳහන් කරන්නේ මෙහෙම. ගිරා පඬිතයෝ මේ ක්‍රියාව දැක මේ එක් කාරණයක් කුවමැනව. අද පඬිතයන් වහන්සේට කිය යුතු කිසිවක් අසලු කියලා තමයි පොතේ සඳහන් වෙන්නේ. එතකොට බලන්න මහෞෂධ පඬිවරයා කොච්චර දූරදර්ශීව කටයුතු කළායිද කියලා. ඔහුට අවශ්‍ය තොරතුරු සපයා ගැනීමට අදාළ පුද්ගලයන් සතුන් නිසියාකාරව ස්ථානගත වෙලා තිබුණා. ඒකම මේ දූරදර්ශීව කටයුතු කළ ආකාරයට තවත් හොඳ උදාහරණයක් තමයි යෝධයන් දහස මෙහෙවීම. මේ පාඩමේ එක අවස්ථාවක තියෙනවා මෙහෙම. මේ යෝධයෝ මහෞෂධ පඬිවරයාට පණිවිඩයක් දෙනවා. පඬිතයන් වහන්සේ නොපමාවන සේක්වායි කියා නිරන්තරයෙන් හසුරුවේ වන්නා. ඉතාම වැදගත් කාරණයක් මේක. මහෞෂධ පඬිවරයාට ඔහුගේ චරපුරුෂයෝ යෝධයෝ නිතර පරිවිදේ වෙනවා රටේ වෙන තොරතුරු සම්බන්ධයෙන්. එතකොට අපි මේ කාරණේ ගත්තොත් එහෙම මහෞෂධ පඬිවරයා ඉතාම දූරදර්ශීව කටයුතු කළ අයෙක් බව මේ කතාවේ ඇතුලේ තියෙන කරුණෙන් අපට බුදු කරගන්න පුළුවන්. ඊළඟට මේ කතාවේ තියෙන තවත් වැදගත්ම චරිත ලක්ෂණයක් තමයි ඔහු කරුණාවන්තයි කීම. අපි මුලින්ම සඳහන් කරා මේ බෝධිසත්වයන් වහන්සේගේ චරිතය තමයි මේ මහෞෂධ චරිතය විදිහට නිරූපණය වෙන්නේ. ඉතින් 100ක් රජු මරා චූලණී බ්‍රහ්මදත්ත රජුරෝ ඝාතනය කරලා ඕනෙන සත්‍විති රාජ්‍යයත් මහෞෂධ පඬිවරයාට ගන්න තිබුණා. හැබැයි එයා එහෙම හිතුවේ නෑ. දැන් හිතන්නේ මෙහෙම මාබඳු පඬිත කෙනෙක් ජීවත් වෙදිදී මෙතෙක් රජ දරුවන් මිය යාම යුක්ත නොවන්නේය. උන්ට මා පිටිවහල් උවමනවා. නම් කොච්චර හොඳ සිටුවිල්ලක්ද කියලා. උන්ට මා පිටිවහල් උවමනවා. මහෞෂධ පඬිවරයා හිතනවා මම අනිත් අයට උදව් කරන කෙනෙක් වෙන්න ඕනේ. මාබන්දු පඬිත කෙනෙකුන් ජීවත් වෙද්දී මෙතෙක් රජ දරුවා මිය යාම යුක්ත නොවන්නේ නිකරුණේ නැරෙනක හොඳ මම වගේ කෙනෙක් කියනවා. ඒ නිසා මම ඒගොල්ලෝ උදව් කරන්න ඕනේ. මේ බලන්න මේ කරුණාවන්තකම මේ කතාව පුරාම අපට පැහැදිලි වෙනවා. කරුණාවන්ත චරිතයක් තමයි මහෞෂධ පරිවරයා කරලා නිරූපණය කිරීමට කතුවරයා උත්සාහන් තියෙන්නේ. ඒකම මේ කතාව පුරාම ඉන්න වීරයා තමයි මහෞෂධ පරිවරයා. අපට පුළුවන් කියන්න මේක අකලංක වීර චරිතයක් විදිහට නිරූපණය කරලා තියෙනවා කියලා. වේදේ රාජ්‍යයේ ඇතිවන විවිධ අර්බුද හමුවේ ඔහු තමන්ගේ උත්සාහය, කැපකිරීම, ප්‍රඥාව සියල්ල කැප කරලා වේදේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට උනන්දු වෙනවා. අපට මතකයි මේ පාඩමේ යුද්ධෝපාය යුදන අවස්ථාවේ ඒකම මිරුළුවන වටලන අවස්ථාවේ ඔහු කටයුතු කරන ආකාරය. මිරුළුවන වටලන අවස්ථාවේදී වේදේ රාජ්‍ය වලට ඉන්නවනේ තවත් පඬිතුරු හතර දෙනෙක් සේනකාදී ඔවුන් මේ වෙලාවේ වේදේ රාජ්‍යවලට සහයෝගයක් දක්වන්නේ නැහැ. ඔවුන් දක්වන්න ඔවුන් සමත් නැහැ. මේ වෙලාවේ මහසද පරිවරයා තමයි මේ රාජ්‍ය බේරා ගැනීමට මූලිකත්වයේ කියලා කටයුතු කරන්නේ. මිරුළුවර වටලන අවස්ථාවේ අදාළ කොටසේදී වෙන මෙහෙම සඳහනක් තියෙනවා. නොබව මැනව දේවයන් වහන්සේ රාජ්‍ය සුව අනුභව කළ මැනව මම කැටක්ගෙන කපුටු රැසක් පළවන එකක් කුමෙන්ද? දුන්නක්ගෙන වඳුරු මුලක් පළවන එකක් කුපයිද්දෙන්ද? මේ අතලොස් අක්ෂව විනියක් පමණ සේනාව බඩ බංකඩ පමණකට අස්වාමික කරවා ඔහුගේ අභිප්‍රාය ඔහුගේ වීරත්වය ප්‍රකට කරවන ප්‍රකාශයක් කරනවා. රජු බය වෙලා ඉන්නේ. පේදී රජු බය වෙලා ඉන්නේ මොකද චූලනී ධර්මදත්ත රජු විතරක් නෙවෙයි 100ක් රජවරු ඔවුන්ගේ සේනාව අක්ෂෞහිණිය සේනාව මේ රාජ්‍ය වටවලා තියෙනවා. රජු ඉතාම බයට පත් වෙලා ඉන්නේ. හැබැයි අකලංක වීර චරිතයක් වෙන මහසද පරිවරයා ඔහුගේ වීරත්වය ප්‍රකාශ කරනවා. නොබව මැනව දේවයන් වහන්සේ රාජ්‍ය සු අනුභව කළ මැනව. මේකෙන් අපට ප්‍රකට වෙනවා ඔහු කෙතරම් වීර පුජ්‍යලයෙක් විදිහට කෙතරම් වීරත්වයක් නිරූපණය කරන කෙනෙක් විදිහට මේ කතාවේ නිරූපණය කළා කියලාද කියන එක. අපේ දූදරුව මතක තියාගන්න ඕන කාරණයක් තමයි කිසියම් කතාවක චරිත නිරූපණය කිරීමේදී කතුවරයා ඒ චරිතයෙන් ඉස්මතු කරන්න බලාපොරොත්තු වෙන ගති ලක්ෂණ. දැන් මම මුලින් සඳහන් කරපු දූරදර්ශී බව, කරුණාවන්ත බව, අකලංක වීර චරිතයක් බව වැනි කරුණු ඔප්නැන්වීමට කතුවරයා ඔහුගේ භාෂාව ඉතාම ප්‍රබල ලෙස පාවිච්චි කරනවා. විශේෂයෙන් පසුගිය පාඩම්වලදී අපේ දරුවෝ අහපු විවිධ පාඩම් භාෂාව ගැන, චරිත නිරූපණයන් ගැන, ඒ වගේම උම්මගි ජාතකයේ විශේෂත්වයන් ගැන තියෙන සියලු තොරතුරු වලදී අපි දැනගත්තා කතුවරයා කෙතරම් ප්‍රශස්ත ලෙස මේ කෘතිය රචනා කළ තියෙනවද කියන එක. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මේ චරිත නිරූපණයේදී භාෂාව කියන එක මූලිකත්වය අරන් තමයි අපි ඒක ඉස්මතු කරලා දෙන්නන්න ඕනේ. දැන් මම මෙතෙක් කියපු කාරණා මම මතක් කරනවා. මේ චරිතයේ තියෙන ප්‍රධාන කාරණා එකක් දූරදර්ශීව කටයුතු කළ එක් වීම. දෙක ඔහු කරුණාවන්තයි. තුන්වෙනි කාරණය අකලංක වීර චරිතයක් ලෙස නිරූපණය කළා කියලා කියන්නේ. ඊළඟ කාරණය තමයි ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තයි ලෙස මේ කතාවේ ඔහු නිරූපණය කළා කියනවා. ස්ථානෝචිත ප්‍රඥාව කියන එකෙන් අදහස් කරන්නේ දැනට ගැළපෙන ලෙස කටයුතු කිරීම. මේ කතාව පුරාම දැන් අපට අදාළ සතර සම්මන්ත්‍රණේ පාඩමේ මහෞෂධ පරිවරයා කෙතරම් දූරදර්ශීව කෙතරම් ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරනවද කියන එක ඉතාම පැහැදිලියි. දැන් බලන්න යුද්ධෝපායදීම අවස්ථාවේදී වේදේහ රජුරෝ ඉත උපදේශ දෙන කේවට්ට බමුණා යෝජනා කරනවා අපි මෙහෙම කරලා මේ රාජ්‍යයේ ජනතාව එළියට ගමු කියලා. පැන් නවතාලීම, බී නවතාලීම, දර නවතාලීම වැනි කාරණාවලදී ඒවට යෝජනා කරන්නේ ඒ කාරණාවලින් අපි මේ ජනතාව මේ ඇතුළේ ඉන්න ජනතාව එළියට අරන් ඔවුන්ව ඝාතනය කරලා මේ යුද්ධය ජයග්‍රහණය කරමු කියලා. ඉතින් මේ වෙලාවේ ඉතාම බුද්ධිමත් විදිහට හැසිරෙන කටයුතු කරන මහෝසත පඬිවරයා තමන්ගේ රාජ්‍ය බේරා ගැනීමට ඉතා හොඳම දේ මේ අවස්ථාවේදී කරනවා. ඉතින් අපිට ඒ අනුව මහෝසත චරිතය ස්ථානෝචිත ප්‍රඥාවේ යුක්ත චරිතයක් විදිහට නිරූපණය කරලා තියෙනවා කියලා පැහැදිලියි. ඒකම මේ කතාවේ ඔහු කෙතරම් ස්ථානෝචිත ප්‍රඥාවේ යුක්තයිද කියන එක ඔහුගේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඔහු අනුගමනය කරන ක්‍රියා, සමාජ ප්‍රශ්නවලදී ඔහු අනුගමනය කරන විදිය, ජීවන ප්‍රශ්නවලදී ඔහු අනුගමනය කරන විදිය, කාර්යකාරී රාජ්‍ය බේරා ගැනීමේදී ඔහු අනුගමනය කරන ආකාරය ආදියෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට තවත් වැදගත්ම කාරණයක් තමයි මහෝසත චරිතය සිය කාර්ය මැනවින් කළ අයෙක් විදිහට මෙතන නිරූපණය කරලා තියෙනවා. බලන්න ධර්ම යුද්ධ අවස්ථාවේදී, ධර්ම යුද්ධ අවස්ථාවේදී ඔහුට බරපතල ගැටලුවක් තමයි එන්නේ. කේවට ඔහුට අභියෝග කරලා ඔහු ජයග්‍රහණය කරන්න බැරි වුණයින් පස්සේ ඔහුට ධර්ම යුද්ධයකට අභියෝග කරනවා. කේවට හිතාගෙන ඉන්නේ මහෝසත පඬිවරයා මේක දන්නේ නැහැ කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අෂ්ටවංක මාණික්‍යයන්ට ඔහුව ජයග්‍රහණය කරන අවස්ථාව ඔහුගේ කාර්ය මැනවින් කිරීමට ඔහු කෙසේ හෝ කරන්න ඕනේ කියන එක ඔහු හිතේ තිබුණා කියන අදහස ඉස්මතු වන අවස්ථාවක් විදිහට අපිට පෙන්නා දෙන්න පුළුවන්. මේ විදිහට මහෝසත චරිතය ඉතා විශිෂ්ට චරිතයක් විදිහට මේ කතාව පුරාම නිරූපණය කරලා තියෙනවා.
හොඳයි තිලක්, මේ තවදුරටත් අපිට මේ චරිත දෙක ගැන කියනකොට අපිට තව තැනකදී පුංචි මතක් කිරීමක් කරන්න පුළුවන්ද? මේ චරිත දෙකේ තියෙන සම විෂමතා ගැන සමහර තැනකදී මේ ප්‍රශ්නයක් ඉදිරියට අහන්න පුළුවන්. දැන් අපි ඔයිට කලින් කතා කරා කේවට්ට බමුණාගේ චරිතය උපහාස දෙලක් කරලා තියෙන විදිය, මෙතනදී කතා කරේ අපි මෞජද පඬිතුමාගේ තියෙන ප්‍රඥා මහිමය කියන. එතකොට දැන් අර ළමයිට මේ දරුවන්ට සාහිත්‍ය සංග්‍රහයේ ප්‍රශ්නාවලියේ තියෙනවා මෞෂද පඬිතුමාගේ සහ කේවට්ට ආචාර්ය බමුණාගේ චරිතවල සම විෂමතා අගය කරන්න නැත්නම් විමසන්න කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි මතක් කරන්න ඕනේ කාරණා කිහිපයක් තිබෙනවා නම් විශේෂයෙන් අපි මේ වෙලාවේ මතක් කර දිය යුතුයි නේද?
ඔව් සුගත්. දැන් අපි කලින් ගිය සතියේ කේවට්ට චරිතය ගැන අපි පැහැදිලි කරගත්තානේ. දැන් අද මම පොඩි පැහැදිලි කිරීමක් කරා මහෝසත චරිතය ගැන පැහැදිලි කිරීමක් කරා. ඇත්තටම අපිට මේ චරිත දෙක ආශ්‍රයෙන්ම මේ චරිත දෙකේ සම විෂමතා සම්බන්ධයෙන් ගැටලු ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් අපි කොහොමද මේ වගේ ප්‍රශ්නකට පිළිතුරු සපයන්නේ? එතකොට අපි දැන් දැක්කා මේ චරිත දෙක ගත්තොත් එහෙම කේවට්ට චරිතය මේ කතාවේ නිරූපණය වෙන්නේ අසාර්ථක චරිතයක්, දුෂ්ට චරිතයක්, නරක චරිතයක් විදිහට. මහෝසත චරිතය, මෝසත් චරිතය එක ඉතා වටිනා චරිතයක් විදිහට තමයි මතු කරලා තියෙන්නේ. ඉතින් ඒකම අපි මතක් කරගන්න කාරණයක් තමයි මේ කෘතිය රචනා වෙන්නේ මේ ජාතක කතාපතේ තියෙන කතන්දරයක්නේ. ඉතින් මේ කතා රචනා කරන්නේ සමාජයට ආදර්ශ ලබා ගැනීම සඳහා, සමාජ ප්‍රගමනය සඳහා, සමාජයේ යහපත් කරන කිරීම සඳහා තමයි මේ ජාතක කතා නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අපි බලමු මේ කතාවේ එන මේ චරිතවලින් සම විෂමතා කියන කාරණය කොහොමද සමාජ ප්‍රගමනයට බලපාන්නේ කියන කාරණය. මේ කතාවේ මුලින්ම අපට අදාළ පාඩකේදී අපට මුණගැහෙන චරිතය තමයි කේවට්ට චරිතය. දැන් බලන්න මේ කේවට්ට චරිතය ඔහුගේ යෝජනාව, ඔහු යෝජනා කරනවා, රජුට යෝජනා කරනවා මුළු දඹදිව රාජ්‍යයම අත්පත් කරගන්න. ඒක බරපතල ගැටලුවක්. තමන්ට අයිති නැති වෙනත් රාජ්‍ය බරපතල ලෙස ඔහුව සමුල ඝාතනය කරලා අල්ලා ගැනීමට උත්සාහ ගැනීම. එතකොට මේ චරිතයේ අපි දකිනවා අනෙක් අය ඝාතනයෙකුට තමන්ගේ සුඛ විහරණය සඳහා රාජ්‍ය අල්ලා ගැනීම. එතකොට ඔහුගේ මේ චරිත ලක්ෂණයම දැන් අනිත් චරිතය බහුසුත චරිතයේ අපටම හම් වෙන්නේ මෙහෙම. කියන්නේ මාගරු පඬිත කෙනෙකුන් ජීවත් වෙහි නිද්දි. මෙතෙක් කල දරුවන් මිය යාම ඉස්තනවන්නේ. බලන්න මේ සම විසමතාවයේ මේ දෙන්නගේ කේවත්ත අනුන් ගෙලා ඔවුන්ගේ රාජ්‍යයන් අල්ලාගෙන තමන්ගේ සුබ විහි පිරණේ බලාපොරොත්තුෙන් රජුට නරක යෝජනාවක් කරන්නේ. මහෝදද පඬිවරයා තමන්ගේ රාජ්‍ය රජු වෙනත් රාජ්‍යවල රජුමුත් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නේ. එතකොට අපිට ඒක අදහසක් ගන්න පුළුවන් මෙහෙම අපි ගත්තොත් කරුණාවන්ත භාවය සහ අකාරුණික භාවය. මේ චරිත දෙකේ කේවත්ත අකාරුණික කෙනෙක් මහෝදද පඬිවරයා කරුණාවන්ත කෙනෙක්. ඒක කාරණයක් තියෙනවා. අනිත් කාරණේ තමයි මේ දෙන්නම රජුන්ට උපදෙස් දෙන දෙන්නේ. කේවත්ත සුවලිනී බ්‍රහ්මදත්ත රජුන්ට උපදෙස් දෙන්නේ. මහෝසද පඬිවරයා ඔහු පුරෝහිතෙක් නොවුනත් මේ විදිහ රජුන්ට උපදෙස් දෙන්නේ. මේ උපදෙස් දීමේ බලාපොරොත්තු වේදේ රජුන්ට උපදෙස් දෙන මහෝසද පඬිවරයා ඔහුගේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට රජුරෝ යහපත් කෙනෙක් විදිහට පවත්වාගෙන යාම ජනතාව යහපත් අය විදිහට පවත්වාගෙන යාම යන කරුණු වලට තමයි ඔහුගේ ප්‍රමුඛස්ථානය දෙන්නේ. හැබැයි කේවත් එහෙම නෙවෙයි. ඔහු හැම වෙලෙම කල්පනා කරනවා තමන්ගේ යහපත. තමන් කොහොමද තමන්ගේ සුඛ විහරණය සම්බන්ධයෙන් තමයි ඔහු කටයුතු කරන්නේ. දැන් බලන්නකො සතර කම්මන්තේ ආරම්භ කරන අවස්ථාවේම ඔහු හිතන විදිහ මේ මාගේ යසස කවුරුන් සංකතදෝයි සිතන්නා වූ අනෙක් කෙනෙකුන් සංකත නොවේ. චූරණී බ්‍රහ්මදත්ත නම් රජුවන් සංකතේ මෙබඳු සම්පත් දුන් රජුවන් සියලු දමදිවට අගරජ කළොත් යහපත. ඒ සියලු බොහෝ මමත් අර්ථ පුරෝහිත වේ. මේක තමයි අපට ඔහුගේ චරිතයේ කැපි පෙනෙන ලක්ෂණය. එසේ වුවහොත් මමත් අර්ථ පුරෝහිත වේ. මහෝදද පඬිවරයා එහෙම හිතන්නේ නැහැ. ඔය විදිහට බැලුවත් මේ දෙන්නගේ චරිතවල ඉතාම බරපතල විදිහට සමවිෂම කාර්ය කතා කරද්දී උත්පහත් භාවයක් අපිට දැකීමට ලැබෙනවා. අනිත් කාරණේ තමයි යම් යම් කටයුතු කිරීමේදී ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීමේදී මේ දෙදෙනා අතර තියෙන ඉතා විශාල වෙනසක් අපිට ලබන්න පුළුවන්. මේ කතාවේ කේවත්තගේ යෝජනා බොහෝ දේවල් තුලින් ගමදත්ත රජුව අනුගමනය කරනවා. හැබැයි ඒ සියල්ලම අසාර්ථක වෙනවා. නමුත් මහෝසද පඬිවරයාගේ යෝජනා සහ ක්‍රියාත්මක කිරීම බොහෝ සියලු දේ නිසි ආකාරයෙන් ඉස්තර වෙනවා. එහෙම බැලුවත් මේ චරිත අතර ඉතා පැහැදිලි විදිහට වෙනස්කමක් අපට දකින්න පුළුවන්. එතකොට සුගතම් ප්‍රශ්නෙට ආයෙත් වතාවක් වම් ප්‍රදේශවලුත් මම මුලින් කතා කරේ මහෝසද චරිතය සම්බන්ධයෙන්. කලින් සතියේ අපේ දරුවෝ ඇහුවා කේවත්ත චරිතය සම්බන්ධයෙන් මේ චරිත දෙක අරන් කොහොමද සම විෂමතාවෙන්නේ මේ චරිත දෙකේ සම විෂම බව. එතකොට කේවත්ත කියන්නේ මේ කතාවේ තියෙන විෂම චරිතය ඉතා වඩා හොඳ චරිතය විදිහට තමයි නිරූපණය වෙන්නේ මහෝසද චරිතය කියන එක අපේ දරුවෝ තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්නයක් ආවොත් එන්න මේ සම්බන්ධයෙන් කේවත්තගේ චරිතයේ තියෙන දුර්ගුණයම අතු කරලා ඔහුගේ චරිත ලක්ෂණ ලියන්න මහෝසද පඬිවරයාගේ චරිතයේ තියෙන විශිෂ්ටතාවන් අතු කරන්න පුළුවන් නම් මේ සමෝෂණතාව කියන ප්‍රශ්නෙට අපිට නිවැරදි පිළිතුරක් ලබා ගන්න පුළුවන්.
හොඳයි එහෙනම් ටිකක් අපි මං හිතන්නේ උඹව ජාතකයෙන් සතරකන් මන්ත්‍රණය කියන සාහිත්‍ය නිදර්ශනයෙන් දරුවන්ට ප්‍රශ්න ඇහෙන විදිහ පිළිබඳව සහ මේකේ මාතෘකාව පිළිබඳව අපි කතා කරා. විශේෂයෙන් මේ කතාවස්තුවේ භාෂාව ඒ වගේම ප්‍රධාන චරිත දිත්වය වන කේවට්ටාචාර්ය බමුණාගේ සහ ඒ වගේම මහෞෂධ පඬිතුමාගේ බෝසතාණන් වහන්සේගේ චරිතවල තියෙන විශේෂතා සම විෂමතා මේ වගේ කටයුතු අපි කතා කරා. ඒ වගේම තමයි තවත් විශේෂිත ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඇසුරෙන් අපි එක දෙයක් දන්නවා. දැන් මහෞෂධ පඬිතුමා තමයි වේදේහ රාජ්‍යයේ ප්‍රධාන ආරක්ෂකයා බවට පත් වෙනවා. එතකොට දැන් ඔය කිව්ව මහෞෂධ පඬිතුමාගේ චරිත ලක්ෂණ ඔස්සේ අපි ගියපුවාම ඔය අදහසම නැත්තම් ඔහුගේ මේ තියෙන සුවිශේෂී ගුණාංගයම තව විදිහකට අපිට ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන් නැත්නම් කාරණයකට ඉස්මතු කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමය හේතුවෙන් වේදේහ රාජ්‍ය බේරාගත් ආකාරය. එහෙම නැත්නම් මහෞෂධ පඬිතුමා ස්වකීය ප්‍රඥා මහිමය භාවිතා කරලා වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගත්තේ කොහොමද කියලා. අටලොස් සක්ෂෞහිණියක් සේනාව. එතකොට රාජධානි 100ක රජවරු සහ ඒවල සේනාව. මේ මහා පිරිස ඇවිල්ලා ඉතාමත් විශාල පරිශ්‍රමයක් දරනවා මේ රාජ්‍ය අල්ලා ගන්න. ඔවුන්ට අල්ලා ගැනීමට ඉදිරි වී තිබෙන එකම රාජ්‍ය වෙන්නේ වේදේහ රාජ්‍ය. ඒ වේදේහ රාජ්‍යත් අපි පෙර සඳහන් කළ පරිදි බැහැර කරනවා මේක අල්ලගන්න බැහැ කියලා කේවට්ටාචාර්ය බමුණ. එහෙව් රාජ්‍ය ආරක්ෂා කරගන්නේ කෙසේද කියන කාරණේ ඉස්මතු කරලා ආවොත් ඉතරදී අපිට ඉස්මතු කරන්න වෙන්නේ මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමේම තමයි. පළවෙනියෙන්ම අර ගිරා පඬිතයෝ ගිරා පොතකයා ඇවිල්ලා මේ පණිවිඩේ කීවට පස්සේ මේ විදිය සතරකන් මන්ත්‍රණයක් සිද්ධ වෙනවා කියලා ඔහු පළවෙනියෙන්ම කරන දේ තමයි තමන්ගේ ඇතුළු නුවර ඇතුළත ආරක්ෂාව කරගන්න. ඒ කියන්නේ ඇතුළු නුවර උන් දිලින්දන් පිටත් කරවා පිටි නුවර ලැබුසේක. පිටි නුවරින් ධනවතුන් ගෙනල්ලා ඇතුළු නුවර රැස් කෙරෙව්වා. ඒ වගේම බොහෝ ධන ධාන්‍ය රැස් කෙරුවා. ඒක ඔහුගේ උපාය මාර්ගයක්. ඔහුගේ මේ වේදේහ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පළවෙනි පියවර. ඉතින් මේ වගේ තවත් කරුණු මේ කතාවස්තු ඇසුරේ තිබෙනවා, අභ්‍යන්තරයේ තිබෙනවා. මේ වේදේහ රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා උපාය කෞශල්‍ය භාවිතා කිරීම පිළිබඳ අපි මේ පිළිබඳව කතා කරමු නේද කියලා.
ඔව් සුදා. දැන් මේ කතාවේ මහෞෂධ පඬිවරයා වේදේහ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට ඔහුගේ සියලුම කැපකිරීම කරනවා. දැන් ඔබ කිව්වා වගේ නිරුවර වටලෑම අවස්ථාවේදී ශ්‍රාවකයෝ පාඨකයෝ විදිහට අපි බොහොම බය වෙන අවස්ථාවක්. අතල සක්සෞධිය සේනාව ඇවිල්ලා වටලාගෙන ඉන්නේ. කුසලක හැබැයි මහෞෂධ පඬිවරයාගේ දූරදර්ශී භාවය නිසා ඔහු තම සූක්ෂම ලෙස අර සේනාව පරාජයට පත් කරනවා. ඉතින් එබඳු ප්‍රශ්නයක් ආවොත් මහෞෂධ පඬිවරයාගේ උපාය කෞශල්‍ය කියන උපාය කෞශල්‍ය මේ කතාවෙන් කොහොමද මතු කරන්නේ වැනි ප්‍රශ්නයක් අපට ආවොත් අපි කොහොමද ඒකට උත්තර දෙන්නේ? එකක් තමයි සුගත් කියපු මූලික කාරණය. ඊළඟට මට තව යෝජනා කරන්න පුළුවන් මෙහෙම අපේ දරුවන්ට ඔහු පැහැදිලි වීරයෙක් විදිහට මේ කතාවේ නිරූපණය වෙනවා. වේදේහ රජුව තමන්ගේ පුරෝහිතයන් නිද්දි සේනකාරී පුරෝහිතයන් නිද්දි මේ බෝසත්යන් වහන්සේ මහෞෂධ පඬිවරයා තමන්ගේ අනුශාසකයා විදිහට පත් කරගෙන ඉන්නවා. රජුව ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා මහෞෂධ පඬිවරයා සම්බන්ධයෙන්. ඔහු තමන්ගේ කාර්යය ඉතාම නිවැරදිව අකුරටම කෙරේ. මේක ඔහුගේ උපාය කෞශල්‍ය කියන කාරණේ ගැන පැහැදිලි කිරීමේදී මේක මූලික වශයෙන් අපිට කියන්න පුළුවන් කාරණයක්. අනිත් කාරණේ තමයි ඔහුගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීම කියන කාරණය. මේ සියලුම ගැටලු ප්‍රශ්න හමුවේ ඔහු පිළිතුරු ලබා ගන්න විදිය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ධර්ම යුද්ධයේ අවස්ථාවේදී කේවත්ත පඬිවරයා ආචාර්යවරයා තුලින් බ්‍රහ්මදත්ත රජුගේ පුරෝහිතයා විවිධ උපාය මාර්ග අනුගමනය කරලා රජු හරහා ඒවට ඒවා සියල්ල පරාජයට පත් වෙනකොට තමයි අර වගේ යෝජනාවක් කරන්නේ. බලන්න මේ වෙලාවේ මහෞෂධ පඬිවරයා කොයි තරම් උපාය කෞශලයෙන් කටයුතු කරන කෙනෙක්ද කියලා මැණික හොයාගෙන ඒ මැණික ඔහුට ලබා දෙන අවස්ථාව සහ ඒ මැණික වැටුණයින් පස්සේ ඔහු තමන්ගේ දෙපා මුලට පාත් වුණාම ඔහු වැන්දා කියන එක ඔප්පු කරන ලිපි. මෙන්න මේ විදිහට උපාය කෞශල්‍ය සම්බන්ධයෙන් වටිනා කාරණා අපට මහෞෂධ චරිතයෙන් මේ පාඩමේ උකලා ගන්න පුළුවන්.
ඔව් හොඳයි. එහෙනම් අපි ඒ නුවර බේරා ගැනීම එහෙම නැත්නම් ඔහුගේ උපාය කෞශල්‍ය ඔහුගේ චරිත ලක්ෂණය කියන එක මෙහිදී සාකච්ඡා කරා. එතකොට අපේ දරුවන්ට මේ පාඩම ශ්‍රවණය කරන දරුවන්ට විවිධ කාරණා ඔස්සේ මේ චරිත පිළිබඳ අවබෝධය ලබා ගත හැකි. විශේෂයෙන් මහෞෂධ පඬිතුමා දරණවත්වපු වෙලාවේදී, වීසහල් නවත්වපු වෙලාවේදී, ඒ වගේම පැන් නවත්වපු වෙලාවේදී, ඒ වගේම ධර්ම යුද්ධයේ වෙලාවේදී තමන්ගේ සියුම් උපායන් පාවිච්චි කරලා මේ රාජ්‍ය පෙරාගත්තා. පළමුවෙන්ම ධර්ණවත්තපු වෙලා පැන්නවත්තපු වෙලාවේදී ඇඹුල බිජුවක් ගෙනල්ලා එයින් ඇතිවෙච්ච ඒ ඇඹුල දණ්ඩ ගෙනහිල්ලා වීසි කරලා ඒ කියන්නේ ඔළු දණ්ඩ ගෙනහිල්ලා වීසි කරලා ඒකින් රැවට්ටුවා. ඊළඟට වීසහල් නවත්තපු වෙලාවේදී අනුප්‍රාකාරය මත වීසහල් මේ වී වපුරලා ඒ ගොයම් එළියට පේන සැලැස්සුවා. දරනවත්තපු වෙලාවේදී දරකඳන් ගොඩ ගහලා එළියට දරකඳන් වලින් දමලා ගැහුවා. ඒ වගේම අෂ්ටවංක මාණික්‍ය වෙලාවේදී රැවට්ටුවා. මෙන්න මේ විදිහට උපාය කෞශල්‍ය ඔස්සේ තමන්ගේ රාජ්‍ය බේරාගත්තා කියන එක අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා මෞජද පඬිතුමාගේ ප්‍රඥා මහිමේ නිසා උපාය කෞශල්‍යෙකින්ද වේදේහ රාජ්‍ය ආරක්ෂා වුණු තැන් විදිහට අපිට කතා කරන්න පුළුවන්. එහෙමනම් දැන් අපි මේ කොටසෙන් කතා කරා මේ මෞජද චරිතයේ තියෙන සුවිශේෂී ලක්ෂණ, ඒ වගේම කේවට්ටාචාර්ය බමුණා සහ මෞජද පඬිතුමා අතර තියෙන සම විෂමතා, ඒ වගේම මෞජද පඬිතුමා කොහොමද තමන්ගේ උපාය කෞශල්‍යෙන් හරහා වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගත්තේ කියන කාරණා. හොඳයි, අපි නැවතත් එකතු වෙන්නේ සතරකන් මන්ත්‍රණයේ සාහිත්‍ය දෘෂ්ටියේ සාහිත්‍යමය අගය විමසීමේ හෙළබස් විනිස කතාවක් එක්ක. ඉතින් අපි විවිධාකාර මාතෘකා ඔස්සේ මේ පාඩමේ තියෙන අන්තර්ගතය විමසනවා. එතනදී භාෂාව, චරිත රූපණය මේ පාඩමේ අන්තර්ගත කොටස ඇසුරින් අපි සාකච්ඡා කරනවා. උමඟ ජාතකයෙන් උපුටාගත්ත සතරකන් මන්ත්‍රණයේ සිට ධර්ම යුද්ධය දක්වා කොටස තමයි මේ සාමාන්‍ය කළ විශේෂදේශය සඳහා අන්තර්ගත වෙලා තිබෙන්නේ. ඉතින් ඒ සාහිත්‍ය දෘෂ්ටියේ තියෙන විශේෂතා පිළිබඳ අගය කිරීමේදී අපිට තවත් විශේෂිත මාතෘකාවක් සාකච්ඡා කරන්න පුළුවනි මේ සාහිත්‍ය දෘෂ්ටිය සම්බන්ධයෙන්. ඉතින් එතකොට ඔබට දරුවනේ මේ පාඩම සම්බන්ධයෙන් ප්‍රශ්න අහනකොට ප්‍රශ්න වර්ග දෙකක් අහනවා සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගයට. සාමාන්‍ය පෙළ විභාගයේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නය සහ හතරවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්න දෙක ලකුණු 15 ප්‍රශ්න දෙකක්. ඒ ප්‍රශ්න දෙකේ අයන්න සහ ආයන්න කියලා කොටස් දෙකක් තිබෙනවා. මුලින් අපි හැඳින්වීමක් ලියලා අයන්න කොටසේ මාතෘකාවට වෙනම ආයන්න කොටසේ මාතෘකාවට වෙනම පිළිතුරු සැපයිය යුතුයි. අවසානයේ සමාලෝචනය කරලා මේ පිළිතුර අවසන් කළ යුතුයි දරුවෝ. ඉතින් එහෙම සාකච්ඡා කරනකොට අපි හිතමු මේකේ තිබුණොත් එහෙම කොටස් දෙකක් අයන්න ආයන්න කියලා කේවට්ට බමුණාගේ චරිතය, මහෞෂධ පඬිතුමාගේ චරිතය කියලා කියනකොට ඉස්සල්ලා අපි කේවට්ට බමුණාගේ චරිතයට උදාහරණ සහිතව මේක විමසනවා. අනතුරුව මහෞෂධ පඬිතුමා පිළිබඳ උදාහරණ සහිතව විමසනවා. මේ සඳහා උදාහරණ දෙකක් තුනක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඒ තුන සහ හතර කියන ප්‍රශ්නවල මේවල විකල්ප ප්‍රශ්න තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නයට එක ප්‍රශ්නයක් දීලා නැතහොත් කියලා දීලා තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ විදිහට තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්න පත්‍රය ඔබට හැදෙන්නේ. ඉතින් ලකුණු 15ක් ලැබෙනවා මේ කොටස් දෙකකින් යුක්ත ප්‍රශ්න සඳහා. ඒ වගේම තමයි තව ප්‍රශ්නයක්, ඒ කියන්නේ 5 6 7 කියන ප්‍රශ්න වලින් තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ එකක් තමයි ඔබට තෝරාගෙන ලියන්න තියෙන්නේ. 3 සහ 4 ප්‍රශ්න අනිවාර්යයි. ඉතින් මේ 5 6 7 කියන ප්‍රශ්න තුනෙන් එක ප්‍රශ්නයක් තෝරගෙන ලියනකොට ඒ ප්‍රශ්නයක් සඳහා ලකුණු 10ක් හම්බ වෙනවා. ඒක තනි ප්‍රශ්නයක්. ඉතින් මේ විදිහේ තනි ප්‍රශ්නයකටත් ඔය කියන මාතෘකාව ඔස්සේ අපිට සාකච්ඡා කරන්න ලියන්න එන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතු මාතෘකාවක් පිළිබඳ අපි අවධානය යොමු කරනවා. මේ පුරාතන ගද්‍ය සංග්‍රහයේ රචනා විධික්‍රමයන් නැත්නම් පුරාතන ගද්‍ය සංග්‍රහයේ ජාතක පොතේ සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, සද්ධර්ම අලංකාරය කියන මේ සෑම කෘතියකම දක්නට ලැබෙන සුවිශේෂී රචනා උපක්‍රමයක් තිබෙනවා අවස්ථා සහ සිද්ධි නිරූපණය කියන. මේක ශ්‍රාවකයාගේ පාඨකයාගේ මනසෙහි චිත්ත රූප මැවෙන විදිහට සංකල්ප රූප මැවෙන විදිහට ඉදිරිපත් කරන්නට හැකියාව තිබෙනවා මේ රචකයාට. මොකද ඒකට හේතුව මේ කිසියම් භෞතික ස්ථානයක සිදු වූ සිද්ධියක් ඒ ආකාරයෙන්ම ඒ තත්වාකාරයෙන්ම නිරූපණය කිරීම තමයි දුවේ පුතේ මේ අවස්ථා සහ සිද්ධි නිරූපණය හරහා සිද්ධ කරන්නේ. එතකොට මේ කතාව ශ්‍රවණය කරන, මේ කතාව පාඨණය කරන කියවන පුද්ගලයාට ඒ මොහොත සංකල්පීව මවා ගැනීම හැකියාවක් නිරූපණය වෙන්නේ. ඉතින් ඒක තමයි ඒ රචනා විධික්‍රමයට තමයි අපි කියන්නේ අවස්ථා සහ සිද්ධි නිරූපණය නැත්නම් අවස්ථා නිරූපණය කියලා. ඉතින් මේ උම්මග්ග ජාතකයේ සතරකන් මන්ත්‍රණයේ සිට ධර්ම යුද්ධය දක්වා පාඩම් කොටසේ මෙබඳු රමණීය අවස්ථා ගණනාවක් තිබෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම ඇසින් දුටුවා වගේ ඒ අවස්ථාවට සහභාගී වුණා වගේ ඒ මොහොතේ ඒ අවස්ථාවේදී අපේ අස්පනා අපිට සිදු වුණා වගේ හැඟීමක් අපිට දැනෙන අවස්ථා ගණනාවක් මේ පාඩමේ අපිට තිබෙනවා. ඒ නිසා දුවේ පුතේ ඔබ ප්‍රශ්නෙකට උත්තර ලියද්දී මේ කාරණය පිළිබඳ සංවේදී වෙන්න උම්මග්ග ජාතකයේ රචකයා කතුවරයා මේ සාහිත්‍ය නිර්දිෂ්ටය තුළින් මේ පාඩම තුළින් කොහොමද රචනා ශිල්ප උපක්‍රමයක් විදිහට අවස්ථාසා සිද්ධි රූපණය භාවිතා කරලා තියෙන්නේ, ඒ සඳහා ගත යුතු උදාහරණ උදෘතයන් මොනවද, ඒ වලින් කොහොමද මේ අවස්ථාව රමණීය ලෙස ඔබේ මනසේ පාඨකයාගේ මනසේ ශ්‍රාවකයාගේ මනසේ චිත්‍රණය වෙන්නේ. ඒ කියන්නේ අපි කිසිදා සහභාගී නොවුණු, අපි කිසිදා ඇසින් නොදැකපු, අපි කිසිදා ගිහිල්ල නැති තැනකට අපිව ගෙනියන. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මේකේ පළවෙනිම අවස්ථාවේ මුල්ම අර්ධයේදී තිබෙනවා අර 100ක් රජදරුවන්ට රාබීම සඳහා රාමණ්ඩපයක් සදලා මේ රාමණ්ඩපේ රසමසවලින් පුරවලා ඒ විසමිස්ත්‍ර රා අනුභව කරවලා 100ක් රජදරුවන් මැරීම් සහගතේ කුමන්ත්‍රණය. ඉතින් මේ රා මැඩිල්ල මේ රා මණ්ඩලය ලස්සනට සරසලා තිබ්බ හැටි, ඒ වගේම සනකෙලියක් වගේ මේ ස්ථානය සරසලා තිබ්බ හැටි, ඒ අවස්ථාවේ ඒ ඒ රජවරුන් සඳහා ආසන පනවලා තිබ්බ හැටි, රසමසවුලෙන් පුරවලා තිබ්බ හැටි, රා බඳුන් පුරවලා තිබ්බ හැටි මේ අවස්ථාව අපිට මනසේ නැවෙනවා. ඒ වගේම තමයි මේ අවස්ථාව සුණු විසුණු කරන්නට මහෞෂධ පඬිතුමාගේ උපන් දවසේම උපන් යෝධයින් දහසක් භාවිතා කරනවා. මේ යෝධයින් දහස අසුර පුරයටවන් අසුර පුරයට බැස්ස වගේ මුව පොල්ල පරිද්දෙන් අනේ විදිහේ ලස්සන උපමාවකුත් තියෙනවා. ඔබට ඒ අවස්ථාව මතක් කරන්නම් අපි. ඉතින් ඒ අවස්ථාවේදී අන්න ඒ විදිහට මේ රාමණ්ඩලය සුණු විසුළු කරලා දාන හැටි, මේ රාමැඩිල්ල විනාශයට පත් කරන හැටි සහ අර කේවට්ටාචාර්ය බමුණාගේ ප්‍රයත්නය අසාර්ථක කරන හැටි අපිට දැක ගන්න පුළුවන් වෙනවා. දැන් අර ආසනයක් ඉල්ලලා ආසන පනවලා තියෙන තැනින් අපේ වේදේහ රජුරවන්ට ආසනයක් ඉල්ලනවා. මේ වෙලාවේදී අර යෝධයින් දහස කියනවා හරියට කොයි වගේද, මෙන්න මෙහෙම, අපගේ රජුරවන්ට අස්න පමණකුත් නොලබන්නමෝ, දැන් තොප රාප්පිය නොදෙන්න, මස් අවුලු ආදියත් කෑ නොදෙන්න, වාසි වෙනෙමින් සිංහ නාද ඇසූ මෝ පොල්ලන් පරිද්දේ තොපගේ අභීත ශබ්දයෙන් උන් භය ගන්නවා. යමගුරු බාලා රිය සියලු රාමස්තිරු සැලවල් බිඳ තූ තූ කොට පියා වහා රාමස් අවුලු විසුරුවා නොකෑ හැකි පරිද්දෙන් කොට දිවීමේ ගොස් සීනා මන්දිර වැද සක්‍ර පුරයට වන් අසුර බටයන් පරිද්දෙන් අන්නේ අවස්ථාවයි මං කිව්වේ. සක්‍ර පුරයට වන් අසුර බටයන් පරිද්දෙන් මහත් අරගල කොට අපි මියරුණුවර බෞෂධ පඬිතයන්ගේ යෝධයන් පිළිවන් වීනම් අප අල්ලා ගන්නවයි තොප ගිය බව හඳවා එවයි කියා යෝධයන් දහස යවුසේ. මෙන්න මේ විදිහට මේ යෝධයෝ දහස ගිහිලා ක්‍රියා කරන හැටි අපේ සිතේ අපේ මනසේ චිත්‍ර රූප නැව. ඉතින් මේ වගේ අවස්ථා සම්නිරූපණය කොහොමද ශ්‍රාවකයාගේ පාඨකයාගේ මනසේ චිත්‍රණය කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් විදිහට ලියනකොට ඒ සඳහා මතු කරගන්න ඕනේ කරුණු මොනවද කියන එක අපි මේ කොටසින් මතක් කරගමු. එhmenam හොඳයි තිලා අපි ඒ කොටසටත් තව එකතු කිරීම කිහිපයක් කරමු.
ඔව් සුගතු, සුගත ඉතාම නිවැරදිවත් පැහැදිලිවත් මේ අවස්ථා හා සිද්ධි රූපණය කියන එක පැහැදිලි කරා. අපි දූදරුවන්ට පුළුවන් මේ පැහැදිලි කිරීමත් එක්ක අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ගොඩනගන්න. මම මේ වෙලාවේ සූදානම් වෙන්නේ මේ අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයා මතු කරපු මේ කතාවේ මතු කරන අවස්ථාවන් හා සිද්ධි මගින් මේ කාරණේ ඔප්පු කරන්නේ. දැන් මේ කතාව පටන් ගද්දිම මේ කතාවේ තියෙනවා රහස කියන අවස්ථාව. මේ රහස කියන අවස්ථාවේදී කේවර්ත බමුණා රජුට කියන්නේ දේවයන් වහන්සේ කොටපිය යුතු කතාවක් ඇත කීය. රජුරෝ කේව ආචාර්යනි කීය. එතකොට අපි මේ අවස්ථාවේ අපි එතන නැහැනේ. නමුත් ඒ අදාළ අවස්ථාව නිරූපණය කරන ආකාරයෙන් ඒ අවස්ථාවට අපි සහභාගී වෙනවා. අපි ඒ අවස්ථාවේ ඉන්නා වගේ දැනෙනවා. මේකට තමයි අවස්ථාහා සිද්ධි නිරූපණය කියලා කියන්නේ. දැන් කතුවරයා කොච්චර දක්ෂද කියන එක පැහැදිලි ඒ අදාළ අවස්ථාවට අපිව සම්බන්ධ කරගන්නේ. එහිදී කතුවරයාගේ භාෂා උපක්‍රමයන් තමයි විශේෂ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කතාවේදී රාජ්‍ය අල්ලා ගැනීමේදී රජුරවන්ට, තුලිනී බ්‍රහ්මදත්ත රජුරවන්ට කේවත්ත කරන යෝජනාව. ඔහු කියනවා අපි දැන් රාජ්‍ය අරන් යන්නේ අනෙක් කෙනෙකුන් දක නොහැක්කේ. එසේහින් කල් නොයවා යහපත් නැකතකින් වහා විකුණ මැනව. එතකොට දැන් අපිට මෙරිලා පේනවා මේ දෙන මේ කුමන්ත්‍රණයක් නේ කරන්නේ. එතන ඉතා වැදගත් වචනයක් තියෙනවා යහපත් නැකතකින් වහා විකුණ මැනව. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි නැකත් බලන්නේ යහපත් කටයුතු කරන්නේ. හැබැයි මෙතන යහපත් කටයුත්තක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එක්සියක් රජවරු ඝාතනය කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එතකොට මේ අදාළ අවස්ථාවේ ඔවුන්ගේ නිරූපණයක් ඔවුන්ගේ මූණේ ඉරියව් ඔවුන් බලාපොරොත්තු වෙන අදහස ඉෂ්ට කර ගැනීමේ කටයුත්ත මේවා සියල්ලම අපට මතුවෙන විදිහට අදාළ අවස්ථාව නිරූපණය කරන්න කතුවරයා සමත් වෙලා තියෙනවා. ඒකම ඉතාම විචිත්‍ර විදිහට නිරූපණය කරලා තියෙන තව අවස්ථාවක් අපිට තියෙනවා. ඒ තමයි කේවට්ට බමුණගේ රජුරොත් එක්ක කරන සතර කම්මන්තනේ අහන ගිරා පඬිතයා ඔහුගේ කටට පිසට වර්චස් පිටක් හෙළීම. මේ අවස්ථාව කලින් අපි මතක් කරපු විදිහට කේවට්ට චරිතය නිරූපණය කිරීමේදී ඔහුගේ නිරූපණය හාස්‍ය හා උපහාසය මතු කරමින් තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඒකම ඒ අවස්ථාව තාම විචිත්‍ර විදිහට නිරූපණය කිරීමට කතුවරයා සමත් වෙලා තියෙනවා. දැන් අපි දන්නවා ගිරා පඬිතයා මේ රහස අහගෙන ඉඳලා ඔහු කියනවා මේක මම අහගෙන ඉකියා දැන් මේක මෙච්චර වෙලා තිබුණේ කාම හතරකටනේ දෙන්නේ මේ ගැහුවේ තව ටිකකින් මේක ගොඩක් අය දැනගන්නවා. මෙහෙම කියලා කියද්දී කේවට්ට පණිවරයාගේ කියලා කේවට්ට පණිවරයාගේ හිස්සට වර්චස් පිටක් හෙළුවයින් පස්සේ ඔහු උඩ බලද්දී කිමෙක් දැයි කට දල්වාගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයේ නැවත වර්චස් පිටක් කියලා. එතකොට මේ අදාළ අවස්ථාවේ අපි එතෙන්ට සහභාගී නොවුණා. කතුවරයාගේ තියෙන භාෂා උපක්‍රමශීලී බව, භාෂා ඉදීමේ දක්ෂතාවය සහ අවස්ථා හා සිද්ධි නිරූපණය කිරීමේ තියෙන දක්ෂතාව නිසා ඔහු කතුවරයා අපි මේ අවස්ථාවට සම්බන්ධ කරගන්නවා. කේවට්ට බමුණා කොයිතරම් අපහසුතාවයට පත් වෙනවද? ගිරා පඬිවරයා ඔහුට මේ කරන වැඩේ. ඉතින් කතුවරයා මේ විදිහට අවස්ථා සහ සිද්ධි නිරූපණයේදී ඉතාම දක්ෂ විදිහට තමන්ගේ ශ්‍රාවකයා එහෙම නැත්නම් පාඨකයා ඒ අවස්ථාවට සහභාගී කරවා ගන්න උත්සාහ කරලා තියෙනවා. ඒ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. ඒකම අපට හම් වෙනවා මිරුනුර වටලෑම අවස්ථාව. මේ මිරුනුර වටලන අවස්ථාවේදී එහෙම වටලන්න උවමනා වුණේ බහුසුද පණිවරයාගේ සේනාව යෝධයෝ අර රාමගිල්ල රාමණ්ඩපේ අසාර්ථක කිරීම. ඉතින් ඒ වෙලාවේ බලන්න ඒ වෙලාවේ මිරුනුර වටලන්න යෝජනා කරන අවස්ථාවේදී ඔවුන්ගේ හිත් ඔවුන් ක්‍රියාත්මක වෙච්ච ආකාරය නිරූපණය කරන විදිහ චූලනී රජද 100ක් රජදරුවන් මරණ පිණිස සුන්ගිලා ඉදිකරන ලද මෙබඳු සුරාපානය මහෝසද පඬිතයන් විසින් බාධා කළේය කිපියේ. එතකොට චූලනී බ්‍රහ්මදත්ත රජුන්ට තරහ යනවා. 100ක් රජදරුවන් මරන්න ඔහු අනුගමනය කරපු ක්‍රමය මහෝසද පඬිතුයෝ ව්‍යාර්ථ කළා කියන එක. ඊළඟට කියනවා මෙහෙම 100ක් රජදරුවෝද අපට ජයපාණී බීගත නොදුන්නේ කිපියෝය. 100ක් රජදරුවෝ ඒගොල්ලෝ තරහ ගන්නවා අපට රාබොඩ දුන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ ඝාතනය කරන කතාව ඒගොල්ලෝ දන්නේ නැහැ. ඊළඟට කියනවා සේනාවද අපි නොමිලේ බොන සුරාපානය නොලක් ධම්මයි කිපියේ. මම මේ අවස්ථා තුනම නැවත වතාවක් කියන්නම්. මෙහෙම තමයි සඳහන් වෙන්නේ චූලනී රජද 100ක් රජදරුවන් මරණ පිණිස සුන්ගිලා ඉදිකරන ලද මෙබඳු සුරාපානය මහෝසද පඬිතයන් විසින් බාධා කළේය කිපියේය. 100ක් රජදරුවෝද අපට ජයපාණය බීගත නොදුන්නේයි කිපියේය. කිපියෝය සේනාවද අපි නොමිලේ බොන සුරාපානය නොලක් ධම්මේ කිපියේ. කිපියෝය. එතකොට බලන්න මේ තුන්ගොල්ල රජු 100ක් රජවරුන් සේනාව ඔහු ඒ වෙලාවේ හැසිරෙන ආකාරය අපි මේ අවස්ථාවට සහභාගී නොවුණත් ඔවුන්ගේ හිතේ ඇතිවෙච්ච ස්වරූපය හැඟීම නිරූපණය වෙන විදිහට කතුවරයා මේ අවස්ථාව නිරූපණය කරන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට නැවත හම් වෙන අවස්ථාවක් තමයි ධර්ම යුද්ධ අවස්ථාව. ඉතින් ධර්ම යුද්ධ අවස්ථාවේදී තමන්ගේ සියලුම උත්සාහයන් මහෞෂධ පඬිවරයාව පරාජය කිරීමට මේ දිවි රාජ්‍ය ජය ගැනීමට තමන්ගේ සියලුම උත්සාහයන් යොදවන කේවට ඒවත් සියල්ල විරත් වුණයින් පස්සේ ධර්ම යුද්ධ අවස්ථාවේදී තමයි ජය ගන්න ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙම බලාපොරොත්තු වෙන්න ඔහු කොයිතරම් බලාපොරොත්තු සහගත කෙනෙක්ද කියන එක කතුවරයා ඉතාම විචිත්‍ර විදිහට නිරූපණය කරනවා. මහෞෂධ පඬිවරයා එනම බලාගෙන කේවට පඬිවරයා ඉන්නවා. ඔහු තව නෑ පරක්කුයි කතුවරයා මෙහෙමයි ඒක නිරූපණය කරන්නේ. එතේම නිවට වූ කේවට්ටයන් නැගෙනහිර දිසාව බල බලා කල්ලේනු කල්ලේනුයි කිය කියා සිටියේ. එතකොට අපට මෙවිලා පේනවා තමන් ඉතාම බලාපොරොත්තුෙන් ඉඳගෙන දැන් එයි කියලා බලාගෙන ඉන්න ඉතාම නොවිසිරිමත්ව බලාගෙන ඉන්න එක අපට නිරූපණය වෙනවා. ඉතින් කතුවරයා මේ අදාළ චරිත අදාළ සිද්ධි අවස්ථා ඉතාම විචිත්‍ර විදිහට තමන්ගේ පාඨකයාගේ හිතේ නිරූපණය කිරීමට තමන්ගේ භාෂාව යෙදුම් මේ කතාව ගොඩනගන්න පාවිච්චි කරනවා. ඒකම මේ කතාවේ අපට මේ ධර්ම යුද්ධ අවස්ථාවේ අවසාන අවස්ථාවක අපට හම්බෙනවා මෙහෙම අවස්ථාවක්. ධර්ම යුද්ධයෙන් පරාජයට පත් වෙන කේවට්ටයා එතනින් පිටත් වෙනවා. ඔහු යද්දී ඔහුට හම්බෙන ජනතාව ඔහුට ප්‍රකාශ කරන දේ කොයිතරම් හැල්ලුවට ලක් කරනවා. ඔහුගේ පරාජය කොයිතරම් පහත් කොට සලකනවාද කියන එක මේ ප්‍රකාශයෙන් කියන්න පුළුවන්. මෙහෙම කියනවා, මේ මනුෂ්‍ය ලෝකයේ උපන් සත්‍යයන්ගෙන් ජඩ වූ යම් එකක් හෝ කළමනා යම් නොකටයුත්තක් ඇතිනම් ඒ සියල්ලෙන් තාවිසිමුත් නොකළමනා දෙයක් ඇද්ද ජඩය මෙත නොදොඩා තොයිත්තාගේ පණ නොනසා යන අතට නැගියා. එහෙම තමයි කියන්නේ. එතකොට දැන් ඔන්න අපට ඒ අවස්ථාවේදී කේවට්ට පරාජයට පත් වෙලා ඔහුගේ නලලිල් ධනවිසින් දෙදනි ලේ වක් කරමින් ඔහු යන අවස්ථාවේදී ඔහු දකින ජනතාවට ප්‍රකාශ කරන දේ. එතකොට ඒ අවස්ථාවේ රසිකයෝ පාඨකයෝ අසන්නෝ එතන නොසිටියත් අදාළ අවස්ථාව සජීවීව අපේ හිතේ නිරූපණය කරන්න කතුවරයා සමත් වෙලා තියෙන ඔහුගේ මේ හැකියාවත් එක්ක. ඉතින් මේ විදිහට ගත්තහම උම්මග්ග ජාතකයේ එහෙම නැත්නම් අපට අදාළ සතර සම්මන්ත්‍රණයේ පාඩමේ අවස්ථා හා සිද්ධි නිරූපණයේ ඇසුරේ කතුවරයා කෙතරම් දක්ෂ ලෙස මේ අවස්ථා හා සිද්ධි නිරූපණය කරලා තියෙනවද කියන එක මම මේ පැහැදිලි කරපු උදාහරණ වලින් අපට ප්‍රශ්නයක් ආවොත් පැහැදිලි කරගන්න පුළුවන්.
හොඳයි එහෙමනම් දුවේ පුතේ, අපි එකතු වෙලා ඉන්නේ FM 107.3 රජරට සේවයේ රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ සිංහල පාඩම හෙළබස් විනිස සමෘද සාකච්ඡාවක් එක්ක. එහෙනම් ඔබ දන්නවා මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ උතුරුමැද පළාතේ දරුවන්ට සහ මේ රජරට සේවයේ ශ්‍රවණය කරන ශ්‍රවණ කලාපයේ තුල සිටින දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා සූදානම් වෙන ඔබට සිංහල විෂය සම්බන්ධයෙන් භාෂාව සාහිත්‍ය කියන මේ ක්ෂේත්‍රයන්හි ඔබේ දැනුම් පරිචය පළ කරන්න කිසියම් උදව්වක් උපකාරයක් ලබා දෙයි. ඉතින් ඒ හෙළබස් විනිස වැඩසටහන් මාලාවේ සිංහල පාඩම් මාලාවේ තව එක දවසක් මේ විදිහට මේ සන්ධ්‍යාවේ අවසන් වෙද්දී ඔබට විශේෂයෙන් මතක් කළ යුතුයි උමංග ජාතකයෙන් උපුටා ගන්නා ලද සතරකම් මන්ත්‍රණය පිළිබඳ සාහිත්‍ය සංග්‍රහය තිබෙන මේ පාඩම පිළිබඳව අපේ මූලික සාකච්ඡාවේ කාරණා ටික අද මෙතකින් නිමා වෙනවා. අපි ලබන සතියේ ඊළඟ පාඩම ගුතිල කාව්‍ය පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ අපට ලැබෙන ගුවන් කාලය තුළ. ඉතින් අවසාන වශයෙන් මතක් කළ යුතුයි අධ්‍යාපන අමාත්‍යාංශ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විරුද්ධ විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන ගුවන්විදුලි අධ්‍යාපනික වැඩසටහන රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ
FM 107.3 රජරට සේවය ඔස්සේ ඔබ ශ්‍රවණය කරන්නේ මේ වැඩසටහන සඳහා මූලික දායකත්වයේ සපයන රජරට සේවා ප්‍රධානි ලාල් ආනන්ද අබේදීර ඇතුළු නිෂ්පාදක මණ්ඩලයත් ඒ රජරට සේවා කාර්ය මණ්ඩලයත් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂතුමිය ඒ වගේම සිංහල විෂය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමා දයනන්ද ජයසුන්දර මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට සියලුම දෙනාට මේ වැඩසටහන සංවිධානය කිරීම සඳහා දායක වන සියලුම දෙනාට මේ අවස්ථාවේදී අපි ස්තුතිය ප්‍රකාශ කරමින් සිටිනවා. එහෙමනම් ආයි දවසක දුවේ පුතේ ඔබ හැමෝට මෙවන් සුන්දර හෙළබස් විරිස සෞඛ්‍ය සාකච්ඡාවක් සමග අපි හමුවෙමු. අපි තවත් බොහෝ දේ සාකච්ඡා කරමු. ඔබට ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න මේ රේඩියෝ වැඩසටහන මහඟු උපකාරයක් වේවි කියලා හිතමු. එහෙමනම් සියලුම දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමගන්නා මම තමනා වෙල්ස්මන මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය සුගත් නයනානන්ද.